ලිපිලේඛන ආදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Development Lotteries Board for the year 2024. Performance report of the Department of Management Services for the year 2025. Performance report of the Department of Government Valuation for the year 2025. An annual performance report of the Department of Treasury Operations for the year 2025. I move that these reports be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. I present the report on the observations and steps taken in terms of Standing Order 119-4 of the Parliament with regard to the matters mentioned on the Prime Minister's office in the report of the Committee on Public Accounts, which was presented to Parliament, and report on the observations and steps taken in terms of Standing Order 119-4 of the Parliament with regard to the matters mentioned on the Administrative Appeals Tribunal in the report of the Committee on Public Accounts, which was presented to Parliament. I move that these reports be referred to the Committee on Public Accounts. I also present the report on the observations and steps taken in terms of Standing Order 124 of the Parliament with regard to the matters mentioned on Sabarmati University of Sri Lanka in the report of the Committee on Public Enterprises, which was presented to Parliament. I move that this report be referred to the Committee on Public Enterprises. I present the resolution under Section 10 of the Customs Ordinance, Chapter 235, relating to import duties, Gazette Extraordinary Number 2478/3 of 3rd March 2026. I move that this resolution be referred to the Committee on Public Finance.
Garu Pravahana Mahamarga Saha Nagrika Samvardhana Amatyathuma.
ගරු කතානායකතුමනි 2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමින් මේ වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තා සෞඛ්‍ය ජනමාධ්‍ය හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයම යෝජනා කරමි.
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වෙනි වගන්ති යටතේ ශෙස් බද්ද සම්බන්ධයෙන් මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ දෙකකතාවේ ඇතුව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2026 මාර්තු 30 දින ඇති අංක 24.78 ඇලිරක් 0.4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලියමේ සහ 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැගන්ති යටතේ අය කළ යුතු හා ගෙවිය යුතු සෙස්බදු අනුප්‍රමාණයන් සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ දෙකමතාවේ ඇතිව කර්මාන්ත ව්‍යවසායකතු සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2026 මාර්තු 10 වෙනි දින ඇති 24.79 ඇලිරක් 38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමය රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය පරිපාලනයේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගණලබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා සහ බලශක්ති අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සීමා සහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබෙන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා.
2024 වර්ෂය සඳහා අපරාධයක විදියට සහ සාක්ෂිකරණ ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පෙත්සම් දෙකයි. ගරු හර්ෂණ රාජකරුණා මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, සීදුව ලියනගේ මුල්ල ශාන්ත අන්තෝනි මාවත අංක 477 93 දරණ ස්ථානයේ පදිංචි ඒ.එස්. සිල්වා මාතාගේ ලැබුණු පෙත්සමක් සහ ඌරපොළ දීනපමුණුව රුක්සෙවණ අංක 226 සී දරණ ස්ථානයේ පදිංචි ජේ.සී. කාන්තිරතා රම්‍යා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා.
ගරු කථානායකතුමනි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගිරිතරේ පුරාණගම වීරවන්නේ මාවතේ අංක 101 දරණ ස්ථානයේහි පදිංචි WM සෙනවිරත්න බණ්ඩා මහත්මයාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ගීතා හේරත් මහත්මිය.
ගරු කථානායකතුමනි, මහව වලස්සැව වාසල යන ලිපිණෙහි පදිංචි RMNB රස්නායක මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා ගරු දයසක මන්ත්‍රී
ඔබතුමා. මම මේ මහජන පෙත්සම් 10ක් මගේ තියෙනවා පල්ලෑයින් ක්ලියර් කරලා ඇවිල්ලා තවම ඒක ඔබතුමාගේ කාර්යාලය මම ඊයේ චෙක් කරා. මහජන පෙත්සම් 10ක් ගරු කතානවා. මම දන්නේ සාමාන්‍යයෙන් කෙරෙන්නේ නැහැ
ඒක. ඒක නහොල බලන්න.
මාර්තු ඉඳලා මේ වෙනතුර සාමාන්‍යයෙන් ක්ලියර් කරනවා. ලේකම් මණ්ඩලයෙන් ක්ලියර් කරයින් පස්සේ පල්ලෑයට ගිහිල්ලා මහජන පෙත්සම්මකින් ක්ලියර් කරයින් පස්සේ මේ සම්බන්ධව ඔබතුමාට ඉන්නේ අත්සන් කරන්න. මම දන්නේ මාස දැන් 6ක් 7ක් මේක තියාන මොකක්ද දැන් කරන්නේ. මම 10ක් තියනවා ගරු කතානායකතුමනි.
හොඳ ගරු
මොකද හේතුව මේ මහජනතාව මයෙන් අහනවා මොකද්ද මේ කරලා තියෙන්නේ.
මන්ත්‍රීතුමා මම ඔය ගැන හොයලා බලන්නම්. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න ගරු මන්ත්‍රීතුමා
පෙර අද ඕඩර් පේපර් එකේ ප්‍රශ්න 8යි තියෙන්නේ. ඊයේ 9යි තිබ්බේ. මේ සම්බන්ධයෙන් අමාරුවෙන් තියෙන අවස්ථාවක මේ ප්‍රශ්න ඇයි අඩුවක් තියෙන්නේ? මම දන්න ඊයේ තිබ්බ අන්තිම වෙලට මන්ත්‍රීවරයෙක් ඔබ ඒක ඉල්ලා අත් කරගෙන තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ.
ගරු දැනුම් දීලා සමහර ගරු මන්ත්‍රීතුමාලා ප්‍රශ්න ඉවත් මන්ත්‍රීවරු ගරු මන්ත්‍රීතුමාලා දෙන්නේ මේ ප්‍රශ්න ඉවත් කරගෙන තියෙනවා ගරු රවි කරුණාක මන්ත්‍රීතුමා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු බි ආරිවංශ මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්න අහන.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ආරිවංශ මහත්මයාගේ ප්‍රශ්නෙට පිළිතුර ඒක හැමුණුම අංක 1 මගින් දන්වා ඇත. ඒ අනුව සාමාන්‍යයෙන් අපි ඒක දල එකක් කිව්වොත් ගම්මිලිස් වගා කරනවා හෙක්ටයාර් 42,000කට වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් රටේ වගා කරනවා. මෙට්‍රික් ටොන් ගිය 24 ගත්තොත් 39,616 අසරණක් අරගෙන තියෙනවා. ඊට කලින් එපමණ අසන්නක් අරගෙන නැහැ. ඊට වඩා අඩු අසන්නක් තමයි අරන් තියෙන්නේ. ඊන රෝම 2 හැමුණුම 2 දක්වලා තිබෙනවා. ඒ අනුව ඒකේ ඩොලර් සාමාන්‍යයෙන් 100ට වැඩි 150 100ත් අතර ආදායමක් වාර්ෂිකව අපි ලබලා තිබෙනවා. මිලියන 2 ක විස්තරතාව තියෙනවා වැඩි විස්තර. ඊළඟට රෝම 3 වගාකරුවන් තවදුරටත් දිරිමත් කිරීම සඳහා අරගෙන තියෙන ක්‍රියාමාර්ග ගම්මිලිස් වගාකරුවන් ගම්මිලිස් නව වගාවක් ලෙස ආරම්භ කිරීම සඳහා අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නොමිලේ ලබා දීම හා ආයෝජන ආධාර ලබා දීම. 2 කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන යටතේ නොමිලේ ගම්මිලිස් පැල ලබා දීම. 3 ඵලදායීතාවය ඉහළ නැන්වීමේ වැඩසටහන යටතේ දැනුම නොමිලේ පාළු පැල හා ආයෝජන ආධාර ලබා දීම. 4 ගම්මිලිස් වගාවට කාලගුණයෙන් සිදුවන විපර්යාසවලට අනුහුරු කෙරවීම සඳහා සුදුසු ජල සම්පාදන ක්‍රම හඳුන්වා දීම. ඊළඟට පලිබෝධ සත්වහානි වළක්වා ගැනීමේ උපාංග පද්ධති ලෙස විදුලි වැට, ශබ්ද තරංග, විදුලි යන්ත්‍ර, දැල් වැට, වායු තුවක්කු හෝ වෙනත් උපාංග පද්ධති සඳහා ආයෝජන ආධාර ලබා දීම. ඊළඟට ගම්බිලිස් වගාවේ රෝග හා පලිබෝධ පාලනය. ඊළඟට ගම්බිලිස් නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කර ගැනීම සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හා යහපත් නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කිරීම හා GAP සහතික නිකුත් කිරීම. ඊළඟට ගම්බිලිස්වල ගුණාත්මය වැඩිදියුණු කර අගේ එකතු කළ නිෂ්පාදන දිලිගැන්වීමට අවශ්‍ය පසුවස්වනු තාක්ෂණ ක්‍රියාවලිය සඳහා පසුවස්වනු තාක්ෂණ උපකරණ වෙනුවෙන් ආයෝජන ආධාර ලබා දීම. ඊළඟට ගම්බිලිස් නිෂ්පාදනයම් කාබනික නිෂ්පාදනයම් ලෙස විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීම සඳහා වගාවන් කාබනික වගාවන් බවට පත්කිරීම හා කාබනික නිෂ්පාදන අලෙවිකරණ හා සාධාරණ වෙළඳ ක්‍රමය පිළිබඳ සහතිකකරණය මෙන්ම කාබනික වගාවන්ට අදාළ අනිකුත් සහතික ලබා ගැනීම සඳහා තාක්ෂණික උපදෙස් හා ආයෝජන ආධාර ලබා දීම. ඊළඟට මාධ්‍ය හරහා දැනුවත් කිරීම. ඊළඟට ගම්බිලිස් නිෂ්පාදනයම් අපනයනය සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් මෙන්ම සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන් සම්බන්ධ කර ගැනීම. අපනයන කෘෂි ගන්මාන පිහිටුවීම මේ කටයුත්තු දැන් කරගෙන යනවා. ඊළඟට ගම්බිලිස් වගාව පිළිබඳ පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආයන්න පිළිතුර අදාළ නොවි.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මේනකොට ඇමතුමා දන්නව ඇති අපේ රටේ ගම්බිරිස් සස්වැන්න නෙලන්න පටන් ගන්න තියෙනවා. එතකොට මේ වෙනකොට ගොවීන් ගම්බිරිස් සස්වැන්න විකුණ ගන්න බැරුව බොහොම අසහනයට පත් වෙලා තියෙනවා කියලා ඔබතුමා සමහර විට දන්නවා ඇති. මේ වෙනකොට 120ක් විතර තමයි ගම්බිරිස් සස්වැන්න නෙල්ලලා තියෙන්නේ. රත්නමුරු දිස්ත්‍රික්කයේ කොළොන්න වගේ ප්‍රදේශ, ඒ වගේම පල්ලෙබැද්ද, බලංගොඩ, ගොඩකැවිල, ඒ වගේම මාතර දිස්ත්‍රික්ක, මොණරාගල, ඒ වගේම මහනුවර, මාතරේ වගේ දිස්ත්‍රික්ක රාශියක ගොවීන් ඉන්නව ගම්බිරිස් සස්වැන්න මේනකොට නෙලනවා. ඉතින් මේ අයගේ ආදායම් වෙලා තියෙන ගොඩක් හරිය මේ ගම්බිරිස් පළදාවෙන් ලැබෙන ආදායම තමයි මුළු අවුරුද්ද පුරාම තමන්ගේ ආදායමන් ලෙස ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. පහුගිය දවස්වල රුපියල් 600 වගේ තිබිච්ච ගම්බිරිස් සමු ගම්බිරිස් කිලෝ එක මේනකොට රුපියල් 450 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි වියලි ගම්බිරිස් කිලෝ රුපියල් 2100 තිබිච්ච වියලි ගම්බිරිස් කිලෝ මේන රුපියල් 800ටවත් විකුණ ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ගරු ඇමතුමනි විශේෂ අවධානය යොමු කරන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.
ගරු නියෝජ්‍ය මාතුමා.
ඔව් මන්ත්‍රීතුමා කියන කාරණේ ගත්තොත් එහෙම මෙහෙමයි. මිල පිළිබඳව යම් ගැටලු මතුවෙනවා. ඒක උච්චාවචන වෙන තත්ත්වයක් තියෙන්නේ. විශේෂයෙන්ම දැන් මේනකොට අමු ගම්මිලිස් කිලෝ එක ඔබතුමා කිව්වා හරි රුපියල් 450-604 දෝලණය වෙනවා. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඊළඟට වියලි ගම්මිලිස් ගත්තොත් එහෙම මේ වෙනකොට රුපියල් 2100-2200 ප්‍රමාණයක් 2000ට අඩුවෙනුත් යන අවස්ථා තියෙනවා. මේක දෝලණය වෙමින් තිබෙන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් අත්තරම මැද එකක් විදිහට අපිට ගන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම අපි අවධානය යොමු කරලා තියෙනවා මන්ත්‍රීතුමා දැන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගත්තොත් පසුගිය වෙන් කරපු මුදල් ප්‍රමාණය වාගේ තුන්ගුණයකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් පසුගිය ඊට කලින් ආයවැයෙන් 2025 අදාළ ආයවැයෙන් වෙන් කෙරුවා. ඒ වගේම තමයි මේ ආයවැයනුත් විශාල මුදල් ප්‍රමාණයක් මීට කලින් වෙන් කරපු නැති මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඒ අනුව මෙතනදී අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා මේක නිෂ්පාදන වියදම අඩු කර ගන්නත්, අස්වැන්න වැඩි කර ගන්නත්. අන්න එතෙන් අපි අත ගහලා තියෙනවා. ඒක ඇතුළේ ඇත්තටම නිෂ්පාදන පිළිවය අඩු වෙන එක ඇතුළේ ගොවියගේ මිල පිළිබඳව අපට එතනදී දෙපැත්තම කල්පනා කරලා සෑහීමකටපත් වෙන්න පුළුවන් උත්තරයක් හදාගන්න තමයි අපි උත්සාහ ගන්නේ. ඒ අනුව තමයි මේ ගම්මිලිස් ඇතුළු සුළු අපනයන භෝග 14ක් විතර තියෙනවා. ඒ සියලුම සුළු අපනයන භෝග සම්බන්ධයෙන් විශේෂ සහන පැකේජ් හඳුන්වා දෙමින් පැල නොමිලි ලබා දෙමින්, ඒ වගේම තමයි වගා කරන අලුතින් වගාවන් පිහිටවන ගොවින්ට වෙනම සල්ලි වලින් ආධාර දෙනවා. තාක්ෂණික මඟ පෙන්වීම මෙයාදි වශයෙන් මීට කලින් නොතිබුණු ආධාර වැඩසටහන් ගණනාවක් මේ අපරායන භෝග සම්බන්ධයෙන් අපි මේ වෙනකොට අපි හඳුන්වා දීලා තිනවා කෘෂිකර්ම අමාත්‍යාංශ විදිහට ලාල්කාන්ත එතුමාගේ මූලිකත්වයේ යටතේ. ඉතින් ඒ අනුව ආසන්න වැඩි කර ගැනීමත් ඒක තුල නිෂ්පාදන වියදම අඩු කර ගැනීමත් ඉලක්ක කරගෙන තමයි මේ දෙපාර්තමේන්තුවේ කටයුතු ඉස්සරහට කරගෙන යන්නේ.
ගරු මන්ත්‍රීතුමා, ගරු එමතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නය වශයෙන් මම කියනවා මේක විශේෂයෙන් ඔබතුමා කිව්වා මෙට්‍රික් ටන් 34,000ක් පමණ තමයි පහුගිය වසරේ අපනයනය කරලා තියෙන්නේ කියලා. එතකොට මීට ඉස්සෙල්ලා ඊට වැඩි ප්‍රමාණයක් අපනයනය කරලා තියෙනවා. මෙට්‍රික් ටන් 90,000 දක්වා අපනයනය කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙවර ආසන්නත් විශාල වශයෙන් ලැබිලා තියෙනවා. එතකොට මේ වෙනකොට අපනයන කරුවන් සමග අපි කතා කරා. ඒ අය කියනවා එයාට කිසිම සහනයක් ආණ්ඩුවෙන් කිසිම සහනයක් මේ වෙනකන් ලබා දීලා නැහැ. ඒ අපනයනය කිරීම සඳහා අවශ්‍ය කරන මුදල් මේ විශාල මුදලක් අවශ්‍ය වෙනවා ගම්බිරිස් කිලෝයක් මිලදී ගන්න. ඒතකොට විශාල ප්‍රමාණයක් ගන්න විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. වී වලට දෙන වගේ ඒ අයටත් යම් ණය මුදලක් ලබා දීලා සහන පොලිය මත ඒ අපනයන ශේෂ්ත්‍රය ශක්තිමත් කරන්න කියලා එයාගේ විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි ඉන්දියාවට තමයි වැඩිම ප්‍රමාණයක් අපනයනය කරන්නේ. අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් අපේ රටට ලැබෙනවා. ඒ වගේම වෙනත් රටවල් වලට අපනයනය කිරීමේදී ඒකේ ප්‍රමිතිය පිළිබඳ සහතිකය ලබා ගන්න යුරෝප් රටවල් වලින් තමයි ඒ සහතිකය ලබා ගන්න මාස එකහමාරක් පමණ යනවා. එතකොට මේ ප්‍රමිතිය පිළිබඳ සහතික ලබා ගන්න ස්ථානයක් අපේ රටේ ඇතිකරොත් ඒක කඩිනමින් ඒ අපනයන කරුවන් දිරිගන්න වැඩසටහන සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ගබඩා පහසුකම් සකස් කරන්න ඒ අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන්න කියලා මම මේ අවස්ථාවේ ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔව්, මේ මන්ත්‍රීතුමා, දැන් අපි වැඩිම ගම්බිරිස් වලින් අපි ඩොලර් ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ ඩොලර් මිලියන 143.76ක් තමයි වැඩිපුරම ප්‍රමාණයක් අපි අරන් තියෙන්නේ. ඊළඟට අපි අඩුම ප්‍රමාණයක් කරන් තියෙනවා ඩොලර් මිලියන 49.2ක්. අර පොහොර තහනම් කරපු කාලේ තමයි අඩු වෙලා තියෙන්නේ. ඒක තමයි අපි අඩුම ප්‍රමාණයක් කරන් තියෙන්නේ. ඔන්න ওই මට්ටමේ තමයි අත්තටම ගම්මිරිස් වල අපනයනයට අදාළ අපි ඩොලර් ආදායම තියෙන්නේ. අපි ප්‍රධාන ගණන් කරු තමයි ඉන්දියාව, ඊට අමතරව ඇමරිකාව, අරාබි එමිරාජ්‍ය, එක්සත් රාජධානිය, ඊට අමතරව සාජා, ඊජිප්තුව, සෞදි අරාබිය, ඒ වගේම ඕස්ට්‍රේලියාව වගේ රටවලට අපි ගම්බිරිස් අපි අපනයිනික් කරනවා. විශේෂයෙන්ම වියට්නාම් සහ ඉන්දුනීසියා වගේ ගම්බිරිස් වලට වඩා අපේ ගම්බිරිස් වලට ලෝක වෙළඳපොලේ ලොකු ඉල්ලුමක් තිබෙනවා. අපේ ගම්බිරිස් වල මිල සාමාන්‍යයෙන් වැඩි. සාමාන්‍ය වියට්නාම් ගම්බිරිසට 4ක් විතර හැපන්න ඕනේ අපේ එක ගම්බිරිසට එක සැරගන්න. ඒ නිසා අපේ ගම්බිරිස් වලට වෙනම ලෝකෙ තියෙනවා, වෙනම ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඔබතුමා ওই කියන කාරණේට අදාළව අපි මේ වෙනකොට අමාත්‍යංශ විදියට දෙපාර්තමේන්තුව විදියට එම් ඉලක්කයක් සහගතව වැඩ කටයුතු මේනකොට කරගෙන යනවායි කියන එක මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමැතියි.
ප්‍රශ්න අංක 2, ගරු ආචාර්ය නන්දන මිල්ලගල මහතා වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නය අහනවා.
ගරු අමාත්‍යතුමා.
ඔව්. ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ ලයින් කාමර නැත්තම් තනි බැරැක්ක 58,896ක්ද, යුගල ලයින් කාමර 57,379ක්ද, ඒ අනුව මුළු එකතුව ලයින් කාමර 116,275ක්ද, දිත්ව නිවාස නැත්තම් තට්ටු නිවාස 1,104ක්ද තියෙනවා. අයන්නේ ඔබතුමාගේ දෙවෙනි කොටසට අමාත්‍යංශය විසින් මේ සඳහා ඍජු පරීක්ෂාවක් සිදු කරලා නැහැ. එහෙත් අමාත්‍යංශයේ යටතේ පවතින ආයතන වෙන වැවිලි කලාපයේ සඳහා වූ නවගම්මාන සංවර්ධන අධිකාරිය කියන්නේ නෙවීඩා සහ වැවිලි සම්පත් මානව භාරය කියන්නේ PhDT මගින් අදාළ පරීක්ෂාවන් සිදු කරලා තියෙනවා. එසේම වතු සමාගම් වලින්ද අවශ්‍ය අවස්ථාවලදී මේ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. අයන්නේ තුන්වෙනි කොටසට යම් මට්ටමකින් මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා කියලා දැනුවත් කරන්න කැමැති. ඒ වගේම වත් සමාගම් විසින් මෙම පේලි නිවාසවල කානු පද්ධති නිසි පරිදි අවශ්‍යතාවය මත නඩත්තු කිරීම කටයුතු කරගෙන යනවා. ඒ වගේම නැවත සෙවිලි කිරීම සිදු කරනවා. ඒ වගේම වතු සමාගම් විසින් අපි සමග ක්‍රීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඒකාබද්ධ වෙලා පේලි නිවාස ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු කර බව දැනුම් දෙන්න කැමැති. හතරවෙනි කොටසට වැවිලි ප්‍රදේශයන්හි පදිංචි මලේගම් ප්‍රජාවට පේරි නිවාස වෙනුවට ස්ථිර නිවාසවල ඉඩම් අයිතිය සහිතව පදිංචි කරවීමේ රජයේ ප්‍රතිපත්ති අනුව අමාත්‍යාංශය විසින් ක්‍රියාමාර්ගගෙන තිබෙනවා. ඒ අනුව වැවිලි ප්‍රදේශවල පදිංචි මලේගම් ප්‍රජාව සඳහා ස්ථිර නිවාස ලබා දීමට ඉන්දියානු නිවාස ව්‍යාපෘති යටතේ නිවාස 10000ක් සැදීමට ඉලක්ක කරගෙන තිබෙනවා. එයින් නිවාස 4000කට වැඩ ආසන්නව වැඩ කටයුතු මේ වෙනට අවසන් කරලා තියෙනවා. තවත් නිවාස 1300ක වැඩ මේ වෙන විට කරමින් යනවා. මේ වසර අවසන් වෙන විට ඒ අවසන් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. එසේම තවත් නිවාස 2026ක් මේ වසර තුල ආරම්භ කරන්න නියමිතව තිබෙනවා. ඒ වගේම ඉදිරි වර්ෂය තුල තවත් නිවාස 2674ක වැඩ කටයුතු ආරම්භ කිරීමට මූලික සැලසුම් අපි සකස් කරමින් ඉන්නවා. තවද මේ නිවාස සඳහා ප්‍රවේශ මාර්ග, අභ්‍යන්තර මාර්ග පද්ධති සකස් කිරීම මෙන්ම විදුලිය සපයා දීම හා පානීය ජල පහසුකම් සපයා දීම රජයේ ප්‍රතිපාදන මගින් සිදු කරමින් තිබෙනවා. නිවාසවල වහරවල් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති 2025 ප්‍රතිපාදන මත ආරම්භ කළා. ඒ වගේම 2026-05-31 වන විට නිවාස 268ක නව සෙවිලි තහඩු යොදා ප්‍රතිසංස්කරණය කරලා තිබෙනවා. 2026 අවසන් වීමට පෙර තවත් පේලි නිවාස 467ක නව සෙවිලි තහඩු යොදාගෙන ප්‍රතිසංස්කරණය කිරීම රජයත් වැවිලි සමාගමොත් ඒකාබද්ධව සිදු කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. එසේම ප්‍රාදේශීය වැවිලි සමාගම්ද අදාළ පේලි නිවාස යම් මට්ටමකින් නඩත්තු කිරීම සිදු කරන බව දන්වන්න කැමැතියි. ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විදියට ඇමතුමාගෙන් අහන්න කැමැති. ඇමතුමනි, අපි දන්නවා දැන් දිත්වා ආපදාව නිසා කඳුකර ප්‍රදේශවල විශේෂයෙන් නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, මහනුවර ආදී දිස්ත්‍රික්කවල මේ පේලි නිවාස වල පදිංචිකරුවන් විශාල වශයෙන් ඔවුන්ගේ නිවාස පද්ධති විනාශයට පත් වුණා. ඒ නිසා දැන් ඒ නිවාස පද්ධති කියලා කිව්වහම අත වශයෙන්ම ඒ නිවාස තමන් වාසය කරන නිවසේ අයිතිකාරයින් බවට ඔවුන් පත්වෙන්නේ නැහැ. වතු සමාගම විසින් තමයි ඒවට අදාළ කරන නඩත්තු කිරීම සහ වගේ දේවල් කරන්නේ. ඒ නිසා දැන් අඩුම ගානේ කැඩිච්ච ගෙදරක් ඔවුන්ට හදාගන්න පෞද්ගලිකව යම් හැකියාවක් තිබුණත් එසේ කිරීමට නොහැකි. ඒ නිසා මේ වගේ දිත්වා ආපදාව නිසා විශාල වශයෙන් මේ පේලි නිවාස ප්‍රමාණයක් විනාශයට පත් වුණා. සමහරක් ප්‍රදේශවල දැන් මම කටයුතු කරන කෑගල්ල යටියන්තොට ප්‍රදේශයේ ගත්තොත් තාමත් විශාල පිරිසක් ඔවුන් කූඩාරම් ගතව ජීවත් වෙනවා. ඒ නිසා මේ දිත්වා ආපදාවෙන් විනාශයට පත් වෙච්ච පේලි නිවාසවල ජීවත් වූ මේ පිරිසට අලුතින් නිවාස ඉදිකර දීම හෝ වෙන යම් වැඩපිළිවෙලක් රජයේ විදියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවාද කියන එක.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, අපි කවුරුත් දන්නවා දිත්වා ආපදාව නිසා අපේ රටේ විශාල වශයෙන් ජනතාවක් ආපදා තත්ත්වයට මුහුණ දුන්නා. එයින් විශේෂ පිරිසක් තමයි මෙතුමා මතක් කරනවා වගේම මධ්‍යම කඳුකරයේ වාසය කරන මලේගම් ප්‍රජාව. එතකොට ඔවුන් බහුතරයක්ම වාසය කරන්නේ තාමත් වතු සමාගම්වල ලයිම් කාමරවල. එතකොට ඒ ලයිමේ අයිතිය තියෙන්නේ වතු සමාගම් මත. ඒ නිසා අපි ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා මේ පාර්ලිමේන්තුවටම ඇවිල්ලා දිත්වා ආපදාව වෙච්ච වෙලාවේ ජනතාවට සහන ලබා දීමේ යෝජනා ක්‍රමයක් අඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව පූර්ණ හානියට නැත්තම් අධි අවදානම් තත්ත්වයට පත් වෙච්ච සින්නක්කර ඉඩමක අයිතිය තියෙන හෝ බලපත්‍ර ඉඩමක අයිතිය තියෙන කෙනෙකුට තමන්ගේ නිවස හානි වුණා නම් හෝ අධි අවදානම් වුණා නම් රුපියල් ලක්ෂ 50ක හිමිකමක් ලබා දුන්නා. නමුත් අපිට ඒ හිමිකම ලයිමේ ඉන්න කෙනාට ලබා දෙන්න පුළුවන්කම ලැබුණේ නැහැ. මුල් කැබිනට් තීන්දුව හා චක්‍රලේඛ අනුව මොකද වතුකරේ ඉන්න ජනතාවට ඒ ලයිමේ අයිතියක් නොතිබුණු නිසා. නිවසේ අයිතියක් නැහැ, ඉඩමේ අයිතියක් නැති නිසා. නමුත් ජනාධිපතිතුමා නැවත සාකච්ඡා කරලා අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා පහුගිය අප්‍රේල් මාසේ. ඒ තීන්දුව අනුව ලයිම් පේලිවල ජීවත් වෙන මලේගම් ප්‍රජාවට තමන්ට කියලා නිවසක් නැතත්, තමන්ට කියලා ඉඩමක් නැතත් ඔවුන් පූර්ණ හානියට පත්වෙච්ච ලයිමක නම් ඉන්නේ, ඔවුන් අධි අවදානමකට පත්වෙච්ච ලයිමක නම් ඉන්නේ, එහෙමත් නැත්නම් ආපදා කළමනාකරණ කමිටුවේ විසින් කියනවා නම් ආපදාවට ලක් වෙලා තියෙන ලයිම දැන් දිරාපත් වෙලා ආපහු ජීව කාලයක් නැහැ කියලා ඒ තුන් වර්ගයටම ලක්ෂ 50ක් සහිතව පර්චස් 10ක ඉඩමක් සහිතව වර්ග අඩි 650ක නිවසක් හදලා දෙන්න රජයේ තීන්දුවක් අරන් තියෙනවා. අප්‍රේල් මාසේ කැබිනට් තීන්දුව ගත්තා. මේ වෙනකොට එහි චක්‍රලේක දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම ඔබතුමාට මතක් කරන්න කැමතියි පූර්ණ හානි අවදි අවදානම් නොමැතිව අර්ධ හානි වලට ලක් වෙච්ච ලයිම් පේලි තියෙනවා නම් අපි සාමාන්‍ය ජනතාවට දුන්නේ ලක්ෂ 5 සිට 25 දක්වා ලක්ෂ 25 දක්වා අර්ධ හානි සඳහා අපි මුදල් ලබා දුන්නා. ඒ ලබා දුන්නේ සින්නක්කර හෝ Tamanṭama කියන අයිතියක් තියෙන නිවසක් ඉඩමකට පමණයි. නමුත් අපි අප්‍රේල් මාසේ ගත්ත කැබිනට් තීන්දුවේදී ලයිම තුල ඉන්න ජනතාවටත් ඔවුන්ට ඉඩම නිවස අහිමි වුණා හිමිකම නොතිබුණත් ඔවුන්ටත් අර්ධ හානියක් සිද්ධ වුණා නම් ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා අර්ධ හානිය පිළිසකර කර ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න තීන්දුව කරා. ඒ වගේම මෙතුම මතක් කරා සමහර ප්‍රදේශවල ජනතාව තාමත් මේ දිත්ව හානිය නිසා නිවාසයක් අහිමිව ඉන්නවා කියලා ඔහුට නිවාසයක් හදලා දෙනකම් සංක්‍රාන්ති නිවාස සෑදීමේ වැඩපිළිවෙළක් මේ වෙනට යනවා. ඔබතුමාගේ දිස්ත්‍රික්කයේත් ඒක සිදු කරමින් තිබෙනවා. ත්‍රිවිධ හමුදාව යොදාගෙන රජයේ ප්‍රතිපාදන ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් එක නිවාසයකට යවනවා. తాවකාලික නිවාසයක් වුණත් එවැනි නිවාස හදා දීලා මේ ඉදිරි මහ වැහි එන්නේ පෙරාතුව ඔවුන් සුරක්ෂිත කරන්න රජයේ වැඩපිළිවෙළක් තියෙනවා කියන එක මම එතුමාට මතක් කරන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා
ස්තුතියි එමෙතුමනි. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ විදිහට මම අහන්න කැමතියි. අපි දන්නා ඇමතිතුමනි දැන් මේ වතු පෙළේ නිවාසවල පදිංචිකරුවන් අවම වශයෙන් අවුරුදු 100ක් 200ක් අතර කාලයකට පෙර ඉදිකරපු පෙළේ නිවාසවල තමයි ජීවත් වෙන්නේ. ඒක ඇත්තටම මේ වචනය පාවිච්චි කරන එක සුදුසු නෑ. නමුත් අපිට පේන්නේ ඒවා නිකන් එක්තරා ආකාරයක වහල් කඳවුරු වගේ. ඒ නිසා ඔවුන්ට මූලික අයිතිවාසිකම්වත් මූලික අවශ්‍යතාවන්වත් ඉටු කර ගැනීමට තරම් පහසුකම් නැහැ. ඒ නිසා වැසිකිලි කැසිකිලි සෞඛ්‍ය පහසුකම් අධ්‍යාපන පහසුකම් මම දන්න සමහරක් පාසල් වලට දරුවෝ යනවා කිලෝමීටර් 11ක් පයින් ඇවිදගෙන යනවා. ගිහිල්ලා තමයි ඔවුන් පාසලට යන්නේ. ඒ නිසා ඔවුන් පාසලට යන්න මේ තියෙන දුෂ්කරතා නිසා බොහෝ විට ඔවුන් පාසල් ගමන අතහරිනවා. ඒ වගේ මේ පැරණි ඒ කියන්නේ වසර 100කට වඩා පැරණි මේ පෙළ නිවාස අත වශයෙන්ම සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු මට්ටමක තියෙන ඒවා විදියට තමයි අපට හැඟෙන්නේ. ඒ නිසා ඇමතුමනි අපි රජය විදියට මේ පෙළ නිවාස ක්‍රමයෙන් බැහැර වෙලා ඔවුන්ට නිසි වාසස්ථාන ලබා දීම සඳහා සුදුසු ආකාරයේ ස්ථිර වැඩපිළිවෙලක් රජය මගින් ක්‍රියාත්මක කරනවාද කියන එක මා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා.
ඔව් ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කිව්වා වගේ මේ මලේගම් ප්‍රජාව අපේ රටට ඇවිල්ලා 2023 වසරේ අවුරුදු 200ක් පිරුණා. එතකොට මේ ජනතාව මේ රටේ ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් සපයලා තියෙනවා. අපි තේ විතරක් සැලකීමට ගත්තොත් ගිය අවුරුද්දේ අපි තේ අපනයනෙන් ලබලා තියෙන ආදායම ඩොලර් බිලියන් 1.5ක් වෙනවා. එතකොට අපි වසර 200ක් මේ විදිහට ආදායම මේ කට්ටිය උත්පාදනය කරලා දුන්නා කියලා නිකන් උපකල්පනය කළොත් ඔවුන් බිලියන් 300ක් විතර ඔවුන්ගේ ඉතිහාසයේ මේ රටට ගෙනත් දීලා තියෙනවා. ඒ අනුව ගත්තම මේක සුවිශාල මෙහෙවරක් ඔවුන් කරලා තියෙනවා. අපි පිළිගන්නවා රජයක් හැටියට අපි බලය ගන්නට පෙර ආතුවත් 2023 අවුරුද්දේ මලේගම් ප්‍රජාවට වසර 200 පිරීම නිමිත්තෙන් අනුර කුමාර් දිසානායක මැතිතුමා එවකට හැටන් වලට ගිහිල්ලා සුවිශේෂ ප්‍රකාශයක් කරවයි වසර 200 පිරීම නිමිත්තෙන්. ඒකට අපි කියන්නේ හැටන් ප්‍රකාශනය කියලා. ඒ ප්‍රකාශනය අපි පිළිගත්තා. මේ මලේගම් ප්‍රජාවට සිදුවලා තියෙන ආයිතිවාසිකම් අයිමි වීමේ தත්ත්වය අපි අඳුරගෙන තියෙනවා. අපේ බලයක් යටතේ ඔවුන්ට ක්‍රමානුකූලව ඒ ආයිතිවාසිකම් ලබා දෙනවා කියන එකඟතාවයේ අපි බලය ගන්නට පෙර ආතුව දීලා තියෙනවා. ඒ අනුව මම ඉස්සල්ලත් පැහැදිලි කළා දිත්ව ආපදාවට පත්වෙච්ච වැවිලිකරේ ජනතාවට Tamanṭa කියලා හිමි නිවසක් ඉඩමක් තිබුණත් ඔවුන්ටත් සාමාන්‍ය ජනතාවට වගේම ඒ හිමිකම අපි ලබා දෙනු ලැබුවා. ඒවගේ ඔබතුමා දැන් අහපු ප්‍රශ්නය වසර සියගානක් ඉන්න ලයිම් පේලි දිරාපත් වෙලා තියෙනවා. ඒවා මිනිස්වාසයට සමහරවා නුසුදුසු මට්ටමේ තියෙනවා. ඔවුන්ටත් නිවසක සිහිනයක් තියෙනවා. මෙරටේ සාමාන්‍ය ජනතාවගේ එක්තරා හීනයක් තමයි තමන්ටම කියලා ඉඩමක්, තමන්ටම කියලා නිවසක්. ඒක මලේගම් ප්‍රජාවටත් අයිති කියලා අපි පිළිගන්නවා. ඒ අනුව අපි වර්තමාන රජයේ හැටියට මේ වෙනකොට අපේ වැවිලි අමාත්‍යාංශයේ මූලික වෙලා අපි ඊයේ පරීක්ෂා කරා. මේ වෙනකොට මේ අවුරුද්දේ නිවාස 4066ක් යම් යම් අදියරවන් වල අපි සකස් කරමින් තිබෙනවා. මේදී අපි ඉන්දියානු රජයට ස්තුතිවන්ත වෙනවා. අපේ රටට නිවාස 10000ක වැඩපිළිවෙලක් අපිට ලබලා දීලා තියෙනවා. ඒ අනුව එක් නිවාසයක් සඳහා ඉන්දියානු ආධාර හම්බෙනවා. නිවස හදන්න මලේගම් ප්‍රජාව වෙනුවෙන් වර්ග අඩි 550ක රුපියල් ලක්ෂ 28කට ආසන්න මුදලක්. ඒ වගේම මේ රටේ මහජන මුදලෙන් භාණ්ඩාගාරෙන් මුදල් යොදවනවා. ඒ සෑම නිවාසයකටම අපි රජයක් හැටියට විදුලිය ලබා දෙන්න, ජලය ලබා දෙන්න, මාර්ග පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ලබා දෙන්න එක නිවසකට ලක්ෂ 4 බැගින් ලබා දෙනවා. ඊට අමතරව අපේ අමාත්‍යාංශය මගින් අපි සිදු කරගෙන යනවා ආපදාවට ලක් වෙච්ච නිවාස අපි වැවිලි කරේ නිවාස හදන වැඩපිළිලක් යනවා. ඒකටත් අපි ලක්ෂ 32ක් එක නිවාසයකට යොදවනවා. මෙන්න මේ වගේ නිවාස මම මුලින් කිව්වේ 4066ක් යම් යම් අධිරවල් වල අපි සකස් කරමින් තිබෙනවා. ඒ අනුව අපි බලයට එනකොට මලේගම් ප්‍රජාවට ලබා දීමට නියමිත වෙලා තිබුණේ පර්චස් 7ක ඉඩමක්. අපි ඒක පර්චස් 10ක් දක්වා ඉඩමේ ප්‍රමාණය වැඩි කළා. ඒ වගේම නිවස් හදන ප්‍රමාණය වැඩි කරා. ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මූලිකත්වයෙන් අපි ගිය වසරේ බණ්ඩාරවලදී නිවාස හිමිකම්, ඒ කියන්නේ අර ඉස්සල කියපු ලක්ෂ 28යි ඊළඟ ලක්ෂ 4.32ක් වටිනා නිවසක් හදලා දෙන එකත්, පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් දෙන පිරිසක් හිමිකම් ලබා දුන්නා. අපි 2026ක් සඳහා ලබා දුන්නා. මේ අවුරුද්දෙත් ඒ සඳහා තවත් ප්‍රමාණයකට අපි සැලසුම් කරමින් ඉන්නවා. ඒ නිසා අපි පවසන්න කැමති මේ මලේගම් ප්‍රජාවේ අයිතිවාසිකම් ක්‍රමානුකූලව ලබා දෙනවා. නමුත් අපි මූණ දීලා තියෙන අර්බුදයක් තියෙනවා. මේ මධ්‍යම කඳුකරේ පවුල් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් මේ වැවිලි කරේ ඉන්නවා. ඔවුන්ට ඉඩම් ලබා දෙන්නේ කොහෙන්ද කියන අපිට ගැටලුව තියෙනවා. එක ගැටලුවක් තමයි තියෙන ඉඩම් සීමිතයි, අනිත් පැත්තෙන් තියෙන සීමිත ඉඩම නිවසක් හදන්න පෙර NBRI එකේ අවසරය ගන්න ඕනි, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අවසර ගන්න ඕනි. එතකොට නායම් අවදානමෙන් තොරයි කියලා ගන්න ඕනි. ඉතින් අපේ මධ්‍යම කඳුකරේ විශාල වශයෙන් නායම් අනතුරු වලට ගොදුරු වෙලා තියෙනවා. ඒ නිසා අන්න එවැනි ප්‍රශ්න වලට අපි මුහුණ දීලා තියෙනවා. කෙසේ නමුත් ක්‍රමානුකූලව මේ අයිතිවාසිකම් ඉදිරියේදී වැඩියෙන් ලබා දෙන්න අපි සූදානම් කියන පණිවිඩය ඔබතුමාට දෙන්න කැමැති.
ගරු මන්ත්‍රීතුමා, ප්‍රශ්න අංක 3, ගරු රුවන් විජේවීර මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍ය මගේ ඇසීමට.
මම ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, අයන්නේ එක ඉදිකිරීමට සැලසුම් කරන ලද නිවාස සංඛ්‍යාව 5663යි. සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරන ලද නිවාස සංඛ්‍යාව 3880යි. අයන්නේ රෝමිලකම් 2 භාණ්ඩාගාර අරමුදල්. එලෙස ප්‍රසංග 3 මෙම නිවාස ව්‍යාපෘති සඳහා ප්‍රතිලාභින් තෝරා ගැනීමේදී යොදා ගන්නා ලද නිර්ණායක කවරේද කියලා තුමා අහන්නේ. මේක වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක වෙච්ච නිසා ඒවා සඳහා නිර්ණායකයන් වෙන වෙනම තිබෙනවා. මේක දීර්ඝ ලේඛනයක් නිසා මම මේ පිළිතුර සභාගත කරනවා. ඒකේ මූලික වශයෙන් තියෙන නිවාසක් ඉදිකර ගැනීමට ඉඩමක් නොමැති අය කිවීම, සැබෑ නිවාස අවශ්‍යතාවයක් ඇති පවුලක් වීම, ඉදිකිරීමට යෝජිත නිවාස නිම කර ගැනීමට හැකියාවක් ඇති පවුලක් වීම, මූලික ගොඩනැගිලි ද්‍රව්‍ය සූදානම් කර ගැනීමට හැකියාවක් ඇතිවීම, ණය මුදලට අතිරේකව තම පවුලේ ආයෝජනයක් කිරීමේ හැකියාවක් තිබීම වගේ නිර්ණායක තියෙන්නේ. මේකේ ලේඛනයේ දීර්ඝ නිසා මම මේක පිළිතුර සභාගත කරන්නම්. ප්‍රශ්න අංක 4, මේ ව්‍යාපෘති අර්ථයේ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල ඉදිකරන ලද නිවාස සංඛ්‍යාව එතුමා අහන්නේ. ණයගම්මාන හා ආධාර ගම්මාන නිවාස 301යි, විසිරි ණය නිවාස 353යි, විසිරි ආධාර නිවාස 208ක් විදියට ඉදිකරන ලද සමස්ත නිවාස සංඛ්‍යාව 682යි. ප්‍රශ්න අංක 5, ණයගම්මාන හා ආධාර ගම්මාන සඳහා අනුමත මුදල රුපියල් මිලියන 181.95.5යි, වැය කළ මුදල රුපියල් 61.51යි, විසිරි ණය සඳහා අනුමත මුදල රුපියල් මිලියන 41.4465යි, වැය කළ මුදල රුපියල් 32.82.0යි, විසිරි ආධාර ණය අනුමත මුදල රුපියල් 9.95 මිලියන, වැය කළ මුදල රුපියල් මිලියන 8යි. ආයන ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා ගරු අමාත්‍යතුමාට ඒ පැහැදිලි පිළිතුර ලබා දීම සම්බන්ධයෙන් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයේ විදියට යොමු කරන්න සූදානම් වෙන්නේ සැමට සෙවන 2015 2019 කාලවකවානුව තුල ක්‍රියාත්මක වෙච්ච නිවාස ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද නිවාස සංඛ්‍යාව 563ක් කියලා එතුමා සඳහන් කරා මොනරාගල දිස්ත්‍රික්කයේ තුල ඒ නිවාස 5663න් ඉදි කරලා තියෙන්නේ 3880ක පමණයි. එතකොට නිවාස 2000ක් පමණ ආරම්භ කරලා මේ නිවාස නැවත ඒ කියන්නේ ඉදිකිරීම අතරමඟ නවතලා දාලා මේ නිවාස නැවත ඉදිකිරීමේ තත්ත්වයේ තිබෙනවා වැඩ සම්පූර්ණ කිරීම සඳහා. එතකොට මේ නිවාසවල ජීවත් වෙන ජනතාව මොනරාගල දිස්ත්‍රික්කයේ ඉන්න ජනතාව ගත්තොත් එමේ ඒ ජනතාව ඒ නිම කරන වැඩ අවසන් නොකරන ලද නිවාසවල ජීවත් වෙන ජනතාව ඉතාම ඛේදනීය තත්වයක තමයි ඉන්නේ. මේ ජනතාව අවුරුදු 10කට ආසන්න කාලයක් 2015 19 කාලේ ආරම්භ කරපු මේ නිවාස හදන්න නැතුව ඉතිරි කරලා තියෙනවා. එතකොට මේ නිවාස 2019 24 කාලයේදීත් ඒගොල්ලන්ගේ අවධානයට හිටපු රජයන්වල යොමු වෙලා නැහැ. ඒක නිසා මේ නිවාසවල ඉන්න ජනතාව තමන්ගේ නිවාසයේ සම්පූර්ණයෙන් නිදි කර ගැනීමට නොහැකිව සමහර වෙලාවට වහලේ නැහැ. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ගත්තොත් එම නිවාසයෙන් කොටසක් පමණයි ඉදි කරලා තියෙන්නේ. ඉතාම දුක්ඛිත ජීවිතයක් මේ නිවාසවල ගත කරනවා. ඒක නිසා ඔබ විශේෂයෙන්ම මේ නිවාස ඉදිකිරීම සඳහා ඉදිකිරීම ආරම්භ කරලා සම්පූර්ණ නොකරන ලද නිවාස ඉදිකිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයේ කුමක්ද ඒ සඳහා ඔබතුමාලාගේ අවධානය යොමු වෙලා තියෙනවද කියන කාරණාව ගරු අමාත්‍යතුමනි දැනගන්න කැමතියි.
ගරු අමාත්‍යතුමනි මේ මොනරාගල දිස්ත්‍රික්කයේ 5663ක් ආරම්භ කළා 3880ක් අවසන් කළා තියෙන්නේ. දල වශයෙන් භාගෙදී ඉදි කරන ලද ගෙවල් 2000ක් විතර තියෙනවා ඔබතුමාලාගේ දිස්ත්‍රික්කයේ. අපි කරුණතොට හොයලා බැලුවාම රට පුරා තිනවා මේ වගේ භාගෙට ඉදි කරපු يعني අවසන් නොකරන ලද නිවාස 50000ක් විතර. විශේෂයෙන් 2015 19 කාලේ ආරම්භ කරපු නිවාස ගම්මාන ව්‍යාපෘති හරහා ඒ සම්බන්ධයෙන් 2019 24 කාලෙත් අවධානය යොමු කළා නැහැ. ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙලා නැහැ. නමුත් අපි දැනට මාසිකට විතර කලින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව හිටපු අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් ඇතුළු කමිටුවක්පත් කරා විශේෂඥ කමිටුවක්පත් කරා මේ භාගෙට ඉදිරි කරලා තියෙන කියන වැඩ අවසන් නොකරපු නිවාස 50000 තත්වය සහ ගැටලු අඳුනගෙන ඒවා निराකරණය කිරීම සඳහා අපිට නිර්දේශ ලබා දෙන්න කියලා. අපි දැන් ඉඩම් ගැටලු තියෙනවා, තෝරා ගැනීම ගැටලු තියෙනවා, ඒ වගේම ණය දුන්නේ වල ගැටලු තියෙනවා, ආධාර දුන්නේ වල ගැටලු තියෙනවා. සමහර ඒවා ඇතරම ඒ පවුලට ඉඩමක් නිවසක් ඕනද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සංකීර්ණයි. සමහර ඒවා අපි දන්නවා වන සංරක්ෂණ භූමිවල තියෙන්නේ, වනාලි ගැවසෙන පැතිවල මේ ගම්මාන තියෙන්නේ, පාවිච්චිට ගන්න බෑ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි කමිටුවක් පැත් කර දෙනවා. ඒ කමිටුව මම හිතනවා තව මාසෙකින් දැනට වැඩ ආරම්භ කරලා තියෙනවා. තව මාසයක් දෙකක් ඇතුළත අපිට වාර්තාවක් ලබා දෙයි. ඒ වාර්තාවේ අපිට එතුමන්ලා නිර්දේශ ලබා දෙයි පොදුවේ මේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා. බලාපොරොත්තු වෙන මේ නිර්දේශත් එක්ක මෙන්න මේ අතරමඟ නවතලා තියෙන නිවාස කොහොමද ප්‍රයෝජනට ගන්න, ඔවුන් ඒ නිවාස සම්පූර්ණ කිරීම සඳහා වෙච්ච ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා අපි අඳුනගෙන ඒ ප්‍රශ්න විසඳන්න. කෙසේ වෙතත් අපි මේ අවුරුද්දේ වෙන් කරපු අපි අයවැයෙන් වෙන් කරපු මුදල් වලින් කොටසක් වෙන් කළා තියෙනවා. මේ ගැටලු නැතිව අතරමඟ නැතර වෙලා තියෙන සමහර නිවාසවල වැඩ කටයුතු අවසන් කරන්න ඒ නිසා අපිට උත්සාහයක් තියෙනවා. අතන මේ අසරණ වෙච්ච ජනතාව සහ අපරාධ සමාජ මේ ඉඩම් දීපල මොනවා හරි ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි දැන් වැඩපිළිවෙළ කරගෙන ඉන්නවා. මේක සංකීර්ණයි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ විසඳ ගැනීම සඳහා තමයි අපි කමිටුව පත් කරලා තියෙන නිර්දේශ ලබා ගැනීම සඳහා.
ගරු මන්ත්‍රීතුමා සුතුවන්ත වෙනවා ඒ සම්බන්ධව ඔබතුමාලාගේ අවධානය යොමු කිරීම සම්බන්ධව ගරු අමාත්‍යතුමනි. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ අපි මේ වෙන විට ආරම්භ කළා තියෙනවා අමාත්‍යාංශ යටතේ ඔබතුමාලාගේ තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් කියන නිවාස ව්‍යාපෘතිය යටතේ මේ වසර තුල නිවාස 10000කට අධික ප්‍රමාණයක් ඉදි කරන්න සැලසුම් කළා තියෙනවා. ඒ ව්‍යාපෘතියට අදාළව මොනරාගල දිස්ත්‍රික්කයේ නිවාස 350-400 අතර ප්‍රමාණයක නිවාස ඉදි කිරීමට යෝජනා වෙලා ඒ කටයුතු ආරම්භ කළා තියෙනවා ගරු අමාත්‍යතුමනි. ඒ යටතේ බුත්තල් ප්‍රාදේශ ලේකම් කොට්ටාසයට නිවාස 35ක් පමණ ප්‍රමාණයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒ නිවාස ඉදි කරමින් පවතිනවා. දැන් ප්‍රශ්නේ තියෙන තියෙන ගරු අමාත්‍යතුමනි, මේ නිවාසවලට අමතරව සමහර අපේ දිස්ත්‍රික්කවල ප්‍රජාවක් ඉන්නවා, ඒගොල්ල නිවාස ආරම්භ කරලා තියෙනවා. සමහරලාට ෆවුන්ඩේෂන් එක දාලා තියෙනවා, එතනින් එහාට නිවාස ඉදි කරගන්න බෑ. සමහරලාට ෆවුන්ඩේෂන් එක දාලා බිත්ති බැඳලා තියෙනවා, වහලේ ගහ ගන්න බෑ. කොහොම වුණත් නිවාසය ඉදි කර ගැනීම සඳහා යම් සහයෝගයක් අවශ්‍ය කරන ජනතාවක් අපේ දිස්ත්‍රික්කෙ විතරක් නෙවෙයි රටේම ඉන්නවා. ඒක නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමති විශේෂයෙන්ම එහෙම මේ තියෙන තමන්ගේම තනක් ලස්සන ජීවිතයක් කියලා සම්පූර්ණ නිවාසය ඉදි කරලා දෙන ව්‍යාපෘතියට අමතරව අර යම් අවශ්‍යතාවයක් තියෙන තමන්ගේ නිවසේ කොටසක් ඉදි කරලා ඉතිරි කොටස ඉදි කර ගැනීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් කිසියම් ආකාරයක වැඩසටහනක් සහ ඒ අවධානයක් ඔබතුමාලගේ පැත්තෙන් යොමු කරලා තියෙනවද කියන කාරණාව දැනගන්න කැමති ගරු අමාත්‍යතුමනි.
අමාත්‍යතුමනි, අපි ඇතන් දැන් අඩුවාදායම්ලාභී පවුල් ඉන්නවා, උන්ට ගෙදරකුත් නැහැ, ගෙදරක් ඉදි කර ගන්න මුදලුත් නැහැ, හැකියාවකුත් නැහැ. ඒ නිසා අපි මේ රුපියල් මිලියනයක් ලබා දීලා නිවසක් ඉදි කර ගන්න වැඩසටහන අපි අරමුණු කරේ මෙන්න මේ අඩුවාදායම් ලාභී අර ස්ථිර නොවන ගෙදරකින් කටුමැටි ගහගෙන වෙන්න පුළුවන් වෙනත් දෙයක් තහඩුවක් හරස් කරන වගේ ඉන්න අනාරක්ෂිත නිවසක ඉන්න පවුලකට නිවසක් ඉදිකර ගැනීම සඳහා තමයි අපි රුපියල් මිලියනේ ආධාරය දෙන්න පටන් ගත්තේ. ඔබතුමා කිව්වා වගේ නිවාස 10,000ක් ඉදිකරන එක තමයි අපි ඒ වැඩසටහනේ අරමුණ. නමුත් අපි දන්නවා අඩු ආදායම්ලාභී පවුල් ඉන්නවා, ඔබතුමා කිව්වා වගේ මේ ගෙදර බාගෙට හදාගෙන හදන්න පටන් අරගෙන සම්පූර්ණ කරගන්න බැරි වෙලා. අර්ධ ස්ථිර නිවාස කියන ඇතන 2024 දෙසැම්බර් තිබුණු සංගණනෙත් ඇවිල්ලා තියෙනවා ඒ වගේ පවුල් 10,000ක් ඉන්නවා කියලා. ඒ පවුල් සඳහා අපි දැනට මේ සිද්ධ වෙන වැඩසටහන් අතරේ තිබෙන්නේ නිවාස ණය. නමුත් නිවාස ණය කියලා ගත්තාම ඔය ඔබ සඳහන් කරන පවුල් වලට ඇත්තටම බැංකුවකින් නිවාස ණයක් ගන්න බෑ. උන්ට දේපලක් නෑ, නිශ්චිත ආදායමක් නෑ, ආදායමත් තහවුරු කරන්න බෑ. නිවාස සමර්ථන අධිකාරිය හරහා උන්ට දෙන ණය වලදී ඒ වගේ සහන ණයක් ලබා දෙනවා. නමුත් ඒ ණය වැඩසටහන යම් වෙනසක් කරන්න ඕන කියලා අපි කල්පනා කරලා දෙනවා. බලාපොරොත්තු මේ එළඹෙන අයවැයේදී අයවැය යෝජනා විදිහට එවැනි පවුල් සඳහා සහන ණයක් යෝජනා කරන්න. එතකොට අපිට පුළුවන් ඒ පවුල් සඳහා තමගේ ගෙදර වැඩ අවසන් කර ගැනීම සඳහා නිවාස සමර්ථන අධිකාරිය හරහා සහන ණයක් ලබා දෙන්න. ඒ නිසා අපි ඒ පවුල් සඳහාත් අපි අවධානය යොමු කරන්න කැමැති. ඔවුන්ගේ නිවාස ප්‍රශ්න විසඳා ගැනීම සඳහාත්
ප්‍රශ්න අංක 4 ගරු ඉම්රාන් මහරුක් මාතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ අසීම
ප්‍රශ්නේ අහනවා ගරු කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
අලතින ඉස්සලාම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවතින ළංගම ඩිපෝ සංඛ්‍යාව A13යි. එම ඩිපෝ වල නම් ටික A2 ත්‍රිකුණාමල ඩිපෝව, මුතුරු ඩිපෝව සහ කින්‍යා උපඩිපෝව A3 එහි තිබෙන ඒ ඩිපෝ වල වෙන වෙන වශයෙන් බස් රථ සංඛ්‍යාව අහන්නේ. ත්‍රිකුණාමල ඩිපෝ 36යි, මුතුරු ඩිපෝ 20යි, කින්‍යා උපඩිපෝ 10යි. A4 සේවක පුරක්පාඩු සම්බන්ධයෙන් අහන්නේ. ත්‍රිකුණාමල ඩිපෝවේ රියදුරු 5යි, කොන්දොස්තර 5යි, කාර්මික 5යි. මුතුරු ඩිපෝයේ රියදුරු 6යි, කොන්දොස්තර 4යි, කාර්මික 6යි. කින්‍යා උපඩිපෝයේ රියදුරු 3යි, කොන්දොස්තර නෑ, පුරප්පාඩු, කාර්මික 5යි. A5 ඩිපෝ වාහනයේ පවතින රියදුරු, කොන්දොස්තර සහ කාර්මික පුරප්පාඩු ඉදිරියේදී බඳවා ගැනීමට සැලසුම් කර ඇති පරිදි බඳවා ගැනීම අවසන් වූ පසු යෙදවීමට හැකි වනු ඇත. රියදුරු කොන්දොස්තර මහතු සඳහා අඛණ්ඩ පුහුණු වැඩමුළු පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් පුහුණුවීම් මගින් ආකල්ප වර්ධනය හා මානව සම්පත් වර්ධනය කිරීම අපේක්ෂිතයි. ඊට අමතරව අනෙකුත් සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන්ද පුහුණු වැඩමුළු 2026 සහ 27 වර්ෂ සඳහා සැලසුම් කර ඇති අතර එම සේවකයන්ගේද ආකල්ප වර්ධනය හා මානව සම්පත් වැඩි දියුණු කිරීමට අපේක්ෂිතය. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
නන්දි ගෞරව සභානායකර් අවர்களே, அமைச்சர் அவர்களே, இந்த கிண்ணியா டிப்போ அதே போன்று திருகோணமலை டிப்போ மூன்று டிப்போக்கு அண்மையிலே நாங்கள் விஜயத்தை மேற்கொண்டு அங்கிருக்கின்ற குறைபாடுகளை கேட்டறிவதோடு அந்த விடயங்களை நாங்கள் கௌரவ அமைச்சர் அவர்களுடைய கவனத்துக்கு கொண்டு வர வேண்டும் என்ற அடிப்படையிலே கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் சொன்னது போன்று எல்லா டிப்போக்களிலும் பல குறைபாடுகள் காணப்படுகின்றன. அதே போன்றுதான் இந்த கிண்ணியா உப டிப்போவை பொறுத்தவரையிலும் பல தேவைப்பாடுகள் காணப்படுகின்றது. குறிப்பாக அது தரமுயர்த்த வேண்டிய ஒரு நிலைப்பாட்டிலே காணப்படுகின்றது. அதை ஒரு டிப்போவாக தரமுயர்த்த வேண்டிய ஒரு அவசியம் அந்த இடத்திலே காணப்படுகின்றது. அதே போன்றுதான் அந்த இடத்திலே எரிபொருள் நிரப்புவதற்கான ஒரு தேவையும் காணப்படுகின்றது. குறிப்பாக நீங்கள் சொல்லுகின்ற இந்த எல்லா டிப்போக்களும் 10 அல்லது 15 மில்லியன் வரையிலான வருமானங்களை ஈட்டுகின்ற டிப்போக்களாக காணப்படுகின்றன. ஆனால் அவர்களுடைய பௌதிக வளம் என்பது மிகவும் குறைவாக காணப்படுகின்றது. ஆகையால் கௌரவ சபாநாயகர் அவர்களே, நான் கேட்கின்ற முதலாவது கேள்வியாக, இந்த வருமானத்தை ஈட்டுகின்ற டிப்போக்களிலே மென்மேலும் வருமானங்களை ஈட்டிக் கொள்வதற்கான புதிய வேலை திட்டங்கள் ஏதாவது உங்களுடைய அரசாங்கத்திலே முன்னெடுக்கப்படுகின்றதா? குறிப்பாக உதாரணமாக இன்று கிண்ணியா அல்லது திருகோணமலை மூதுரை எடுத்துக்கொண்டால் தூர பிரதேசத்துக்குரிய போக்குவரத்தை அவர்கள் எதிர்பார்க்கின்றார்கள். குறிப்பாக திருகோணமலை யாழ்ப்பாணம், திருகோணமலை கண்டி, திருகோணமலை அம்பாறை போன்ற பஸ்களினுடைய எண்ணிக்கையை அதிகரிக்க வேண்டிய ஒரு தேவைப்பாடு அவர்களிடம் இருக்கின்றது. ஆகையால் இது சம்பந்தமாக வருமானங்களை ஈட்டிக் கொள்வதற்கான வேலை திட்டங்கள் ஏதாவது கௌரவ அமைச்சர் அவர்கள் முன்னெடுக்கிறீர்களா என்பதை இந்த சபையிலே தெரிவிக்க முடியுமா?
ஆகார திக்கையும் போடுவாங்க எக்காக் தமாய் தினட்டமத் பவத்தின பஸ் ரத்த பிரமாணைய புனருத்தாபனை கிரியும் வேட பிரிவலாக் அழுத்தின் அழுத்தடியா கிரியும் வேட பிரிவலாக் இங்கே ஏசந்தா நாராயண்பீட்ட ரஜை முதல் வெங்கல்ல தீனா பிரார்த்தனை வீதாங்க வச்சு ஏ அவசிய கட்டித்து முதல் இல்லாக தமங்கே பஸ் ரத்தனிய நவீகரண கலகணமே ஹெக்கியாவது தீனும் ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ අවුරුද්ද ඇතුළත අපිට හිතන බලාපොරොත්තුවක් තියෙනවා දුරගමන සඳහා අවශ්‍ය වෙන බස් රථ යම් කිසි ප්‍රමාණයක් ඇනුම් කර ගැනීම හැකියාව තියෙනවා මේ දවස්වල ටෙන්ඩර් ප්‍රසම්පාදන කටයුතු වල තමයි නිරත වෙලා තියෙන්නේ මේ ටික ආවට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ දුරගමන සේවාව සඳහා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් විදිහට බස් රථ ඒ ඉල්ලන ඩිපෝට ලබා
දෙනවා ගරු මන්ත්‍රීතුමා
ගෞරව සභානායක වර්ගලේ குறிப்பாக இப்பொழுது நாங்கள் பார்க்கின்றோம் இந்த அரசாங்கத்தினால் கொழும்பில் அதே போன்று புதிய பஸ்ஸுகள் வழங்குவதாக நாங்கள் பார்க்கக்கூடியதாக காணப்படுகின்றது. ஆகையால் கொழும்பிலே காணப்படுகின்ற டிப்போக்களுக்காக புதிய பஸ்ஸுகளை வழங்குகின்ற பொழுது அங்கு பாவனையில் இருக்கின்ற பஸ்ஸுகளை எங்களை போன்று இந்த திருகோணமலையிலே பொறுத்த போன்று பாதிக்கப்பட்ட டிப்போக்களுக்கு அவ்வாறான பஸ்ஸுகளை வழங்குவதற்கான ஏதாவது நடவடிக்கைகளை எடுப்பீர்களா? அதோடு இன்று பல பஸ்ஸுகள் எங்களுடைய டிப்போக்களிலே இயங்காத ஒரு நிலைப்பாடிலே காணப்படுகின்றது. ஆகையால் அங்கு நாங்கள் அவர்களிடம் கேட்கின்ற பொழுது அவர்கள் புதிய பஸ்ஸுகள் தராவிட்டாலும் எங்களுக்கு புதிய இன்ஜின் அல்லது பாவனை செய்யக்கூடிய இன்ஜின்களையாவது எங்களுடைய டிப்போக்களுக்கு தாங்கள் என்ற கோரிக்கைகளை அவர்கள் முன்வைக்குகின்றார்கள். ஆகையால் அவ்வாறான சிறந்த இயங்கக்கூடிய அல்லது புதிதாக பஸ் வழங்குகின்ற டிப்போக்களில் இருக்கின்ற இவ்வாறான இன்ஜின்களையோ அல்லது பஸ்ஸுகளையோ இவ்வாறான டிப்போக்களிலே வழங்குவதற்கான நடவடிக்கைகளையும் ஏதாவது நீங்கள் முன்னெடுப்பதற்காக இருக்கின்றீர்களா?
என்ஜின் கட்டல ஹரி எனவும் கரண்ட் புழுவான் கிசி பிரச்சனை ஆண்டு வெங்கட முதல் வலி ரஜய பிரார்த்தன முதல் வலி டிப்போ சதா லபாகனி ஹெக்கியாவத்தின இல்லிம தீனா இல்லும் கரண்ட புழுவாங் லபாதின்னு புழுவான் தேவினி காரணம் அபுதமா அதாஸ்கரே மங்கிட்டே கொலம்பட்ட பஸ் ரத்த லபாதினா நம பஸ் ரத்த கிணையும் அதாஸ்கர மெட்ரோ ஓ மெட்ரோ மெட்ரோ பஸ் ரத்த எத்தனை ஆகார தேகா தென் லங்காவ கத்தியம் லங்காய் பிரவாண சேத்திரே பொது பிரவாணே கேலி கீப் எத்தனை பௌத்திகாசி எக்கக் ரஜய ரஜயம் சா பௌத்திகாசி தேக்கேம் டவுன் அத்துலிதாவன பலாத்த அத்துட පලාත ඇතුළත දාවන්නේ බස් රථ තියෙනවා. ඒ වගේම පලාත් අතර දාවන්නේ බස් රථ තියෙනවා. ඒ වගේම AC බස් රථ තියෙනවා. සාමාන්‍ය ගාස්තු යටතේ දාවන්නේ බස් රථ තියෙනවා. නමුත් අපි මේ මෙට්‍රෝ බස් රථ අඳුනලා දීලා තියෙන්නේ urban luxury කියලා කැටගරියක්. urban luxury අලුත්ම කැටගරියක්. ඒක එතකොට ඒ දාවන වෙන routes කලින් බස් රථ දාවන වෙච්ච route නෙවෙයි. පාරවල් වල නෙවෙයි දාවන වෙන්නේ. මේ බස් රථ දාවන වෙන්නේ අපි අලුතෙන්ම අඳුරාගත්ත බස් රථ දාවන වෙන මාර්ගවල තමයි දාවන වෙන්නේ. එතකොට දැන් තියෙන ඩිපෝ වලින් බස් රථ රිප්ලේස් වීමක් වෙන්නේ නැහැ. මොකද මේ අලුත් රූට්, අලුත් urban luxury කියන කැටගරිය, අලුත් charging charge කරන විදියක්, ඒ කියන්නේ සාමාන්‍ය ගාස්තු වගේ දෙගුණයක ගාස්තුවක්. ඉතින් ඒ concept එකට තමයි යන්නේ. ඒතර අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ, කියන්නේ බලාපොරොත්තු වෙන කියන්නේ ප්‍රමුඛතාවය නෙවෙයි අපි බලාපොරොත්තු. අපි ප්‍රමුඛතාවය තියෙන්නේ මේ මෙට්‍රෝ බස් වලට අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයෝ තමන්ගේ වාහනේ ඇවිල්ලා, කාර් එකක් හරි van එකක් හරි bike එකක් හරි ඇවිල්ලා කොළඹට ඇවිල්ලා තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න කට්ටිය. ඩේලි රස්සාවට යන කට්ටිය ඒ බස් රථ ඒ අදාළ තැන්වල ඒ තමන්ගේ වාහනේ ඒ තැන්වල නවත්තලා මේ බස් රථේ කොළඹට ගෙන්නා ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. ඒක තමයි අපි ක්‍රමිකව වැඩි කරගෙන යන්නේ බස් නවත්තන හෝල්ඩ් කරලා. අපි මුලදී 21ක් අඳුර ගතරේ 21ෙම නවත්තන්නේ. මුලදී අපි හිමින් සීරුවේ තමයි ග්‍රැජුවලි තමයි වැඩි කරගෙන යන්නේ බස් හෝල්ඩ් ගන්න. ඒතර අපි වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ මේක කේටර් කරන්න බලාපොරොත්තු වෙන්නේ ටාගට් ගෲප් එක වෙන්නේ අර තමන්ගේ පෞද්ගලික වාහනෙන් කොළඹට නගරයට ඇවිල්ලා තමන්ගේ අවශ්‍යතා සපුරාගෙන යන කට්ටිය. ඒ වගේම එතකොට බස් රථ රිප්ලේස් වෙන්නෙත් නැහැ. මොකද අලුත් රූට් එකක් බලාපොරොත්තු වෙන මගින් ප්‍රමාණය වෙනස්, ටාගට් ගෲප් එක වෙනස්. ඒ විදිහට තමයි යන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් රිප්ලේස් වෙන බස් රථ ඉදීමේ හැකියාවක් නැහැ. රිප්ලේස් වෙන්නේ නැති නිසා. තාම පයිප්ලයින් එකේ මඩකලප නැහැ. අපි බලමු ඉදිරියේදී මේක හරියොත් කොහොමද කියන එක.
ප්‍රශ්න අංක 5.